You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
සත්‍යන්තේ විරාමයෙන් අනතුරු අපි සූදානම් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන සහ දේශපාලන තොරතුරු කතා බහ කරන්නට අදත් සුපුරුදු පරිදි අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. අපි මනෝජ් සමගින් සම්බන්ධ වන්නට පෙර අද ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන් අපි කතා බහට ලක් කරන පළමු කාරණය බවට පත්වන්නේ පසුගියදා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ විශේෂ ප්‍රකාශයක් සමගින් තමයි අපි අද මේ කතා බහ ආරම්භ කරන්නේ. අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළ කළ මේ අදහස් වෙත පළමුවෙන්ම අවධානය යොමු කරමු. ඊන අනතුරු අපි මේ පිළිබඳව මනෝජ් සමගින් කතා බහ කරන්නට සූදානම්.
දැන් ලබන 24 වෙනිදා මම එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතනවා. ප්‍රධාන වශයෙන් අපේ ආරක්ෂක හමුදා ත්‍රිවිධ හමුදාවට තිබෙන මානව හිමිකම් චෝදනා ඒවා ඉවත් කර ගැනීම, ඒ වගේම LTTE ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් රජය ගෙනියන වැඩපිළිවෙල පිළිබඳව අපි අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත, මේ සම්බන්ධයෙන් අපි මොන විදිහේ වැඩපිළිවෙලක්ද ඉදිරියේ ක්‍රියාත්මක කළ යුත්තේ කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට, මානව හිමිකම් කොමිෂන් සභාවට මම 24 වෙනිදා අලුත් යෝජනාවක් ඉදිරිපත් කරනවා. එය බොහෝ විට විවේචනයට ලක් වේවි. නමුත් මම විශ්වාස කරනවා අපිට තිබෙන ප්‍රධාන අභියෝගයක් ජයග්‍රහණය කරගන්න පුළුවන් ඒ තුල සාකච්ඡා කරලා දෙපාර්ශ්වයන් එක්ක කියලා. පහුගිය පස්වෙනිදා දැන් දවස් 3කට කලින් පොහොට්ටුවේ මහත්තුරු කොළඹ විරෝධතාවයක් තිබ්බා. පොහොට්ටුවේ කට්ටිය කියනවා ඒක බොහොම ජයග්‍රහණයි කියලා කියනවා. ජයග්‍රහණයක් නෑ, පොහොට්ටුව බංකොලොත් කියලා එක්සත් ජාතික පක්ෂයේ අය කියනවා. මේ පොහොට්ටුවයි එක්සත් ජාතික පක්ෂයේ මේ දෙගොල්ලම තම තමන් ගැන දේශපාලන වශයෙන් අධි තක්සේරුවක තමයි ඉන්නේ. මං ඒක කියන්නට ඕනේ. පොහොට්ටුව හිතනවා නම් ඒගොල්ලන්ට තනියෙන් ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා, ඒකත් මිත්‍යාවක්. UNP එක හිතනවා නම් ඒගොල්ලන්ට තනියෙන් ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්, ඉස්සරහට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා, ඒකත් මිත්‍යාවක්. අද සමහර අය ඉදිරි ජනාධිපති ඡන්දයක් ගැන කතා කරනවා. ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් මම දැක්ක පහුගිය කාලේ කියලා දිනවා ජනාධිපති ඡන්දයක් ඉක්මනට එනවායි කියලා. ජනාධිපති ඡන්දයක් ගැන කතා කරන්න කාටවත් අයිතියක් නැහැ. නියමිත කාලයට කලින් ජනාධිපති ඡන්දයක් තියෙනවා නම් ඒක තීන්දුව කරන්න පුළුවන් මට විතරයි, වෙන කාටවත් නෙවෙයි. නියමිත කාලයට දවසකටවත් කලින් ඡන්දයක් තියන්නේ නැහැයි කියන එකත් මම කියන්නට ඕනේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ බලතල හුඟක් අඩු කෙරුවා. මීළඟ මැතිවරණයකින් රටේ ප්‍රධාන තනතුරු වෙන්නේ ජනාධිපති ධූරය නෙවෙයි, අගමැති ධූරය. ඒ නිසා ඊළඟ ජනාධිපතිවරයා කවුද කියන එක නොවේයි, ඊළඟ අගමැතිවරයා කවුද කියන එකයි සංවාදයට ලක්විය යුත්තේ.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අපි මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ්, ආයුබෝවන්.
ආයුබෝවන් සංජය.
ජනාධිපතිවරයා මෙහිදී විශේෂ කාරණා කිහිපයක් සඳහන් කරනවා මනෝජ්. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේදී ඔහු සිදු කරන්නට නියමිතයි කියනවා විශේෂ ප්‍රකාශයක්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව සම්බන්ධයෙන් ඔහු විශේෂ ප්‍රකාශයක් කරනවා. ඒ වගේම ඊළඟ ජනාධිපතිවරණය සහ අගමැති ධූරය සම්බන්ධයෙන් ඔහු විශේෂ කාරණයක් මෙහිදී සඳහන් කරනවා. මනෝජ්, දැනගන්නට කැමති ශ්‍රී ලංකාව තුළ මේ කාරණා කතා බහට ලක්වන්නේ කොහොමද කියන කාරණය ඔබගෙන්.
ඔව් සංජය, විශේෂයෙන් පසුගියදා නිවිතිගල මහජන පොළ භූමියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බල මණ්ඩලයේ රැස්වීමක් හම්බ වුණා. එහිදීත් මේ අදහස් ප්‍රකාශ කිරීම ජනාධිපතිතුමා සිද්ධ කරා. විශේෂයෙන්ම 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපති ධුරයේ බලතල ගොඩක් දුරට අඩු කරලා තියෙන නිසා මීළඟ රජයක පාලකයා වෙන්නේ අගමැතිවරයා. ඒ හින්දා සියලු දෙනාගේ අවධානය යොමු කරන්න ඕනේ දූෂණයේ වංචාව හොරකම නැති කෙනෙක් අගමැතිවරයා විදිහට බලයට පත් කර ගැනීම කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. ඔබත් අපිත් දන්නවා මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙන ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුද, ඒ හරහා රටේ ජනාධිපතිවරයා විදිහට පත් කරගන්නේ කවුද කියන කාරණේ පිළිබඳව ඊට එහා ගිය අදහසකට ජනාධිපතිවරයා සියලු දෙනාගේම නෙත යොමු කළේ මේ ප්‍රකාශයත් එක්ක. ඇත්තම 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා වර්තමාන ජනාධිපතිතුමා තමන් සිත බලතල කිහිපයකට අඩු කරගත්තා. ඒ අනුව ඉදිරියේ පත්වන ජනාධිපතිවරයෙකුට අලුත් බලතල යටතේ තමයි ක්‍රියා කරන්න සිද්ධ වෙන්නේ. ඒ අනුව ඒ බලතලත් එක්ක ජනාධිපතිවරයාට වඩා අග්‍රාමාත්‍යවරයාට බලතල හිමි වෙන්නේ. ඒ නිසයි ඉදිරියේ පත්වන අග්‍රාමාත්‍යවරයා නිසි පුද්ගලයෙක් ලෙස පත් කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මතු කළේ. ඒත් එක්කම ජනාධිපතිවරණයක් ඡන්දයක් ලබා ගන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. ඒක පළාත් සභා මැතිවරණයද, මහා ඡන්දයද, ජනාධිපතිවරණයද කියලා බොහෝ දෙනෙක් අහනවා. නමුත් කෙසේ හෝ දින පහු නොකර අනිවාර්යෙන් පවත්වන්නට නියමිත මැතිවරණයක් තමයි ජනාධිපතිවරණය. ඒ හින්දා ඒක කලින් ලබා ගන්න යම් උත්සාහයක් තියෙනවද කියලා තැනක සාකච්ඡා වුණා නම් ඒකටත් උත්තරයක් ජනාධිපතිතුමා එහිදී ලබා දෙනවා. ඒ බලය තියෙන්නේ ජනාධිපතිවරණය කැඳවීමේ බලය තියෙන්නේ තමුන්ට. ඒ හින්දා ඒ කල්ඇතුව ජනාධිපතිවරණයක් පවත්වන්න සූදානමක් නෑ. ඒක නියමිත දවසට තමයි පවත්වන්නේ කියන අදහස ජනාධිපතිවරයා සඳහන් කළා. ඒකට හේතු විදිහට අපි දැක්කා වර්තමාන ජනාධිපතිවරයාත් හිටපු ජනාධිපතිවරණයත් එකම උදාහරණය ලබා ගන්නවා. පසුගිය 2015 අවුරුද්ද ජනාධිපතිවරණය පැවැත්තුනේ නියමිත කාලයට වඩා අවුරුදු දෙකක් කලින්. කලින් ජනාධිපතිවරණයක් තියලා ඡන්දයක් තියලා විහිං තමන් ගෙදර යන්න සූදානමක් නැති අදහස හිටපු ජනාධිපතිතුමත් අපි දැක්ක ඊයේ දින මෙන්ම වර්තමාන ජනාධිපතිතුමත් උදාහරණයට අරගන්නවා. කලින් ඡන්දේ තියලා ගෙදර යන්න හෝ එහෙම තීරණයක් බලාපොරොත්තු වෙන්න සූදානමක් නැහැ කියන කාරණය. මෙවැනි අදහස් එක්ක පසුගියදා කොළඹ පැවැත්විච්ච පොදුජන පෙරමුණේ උද්ඝෝෂණය ගැනත් කතා කරනවා. වර්තමාන ජනාධිපතිතුමා සඳහන් කරන්නේ ඒ උද්ඝෝෂණයෙන් යම් බලපෑමක් ඇති කරන්න සමත් නොවුණා කියන එක. එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙපැත්තේ ඉඳලා තනිව ආණ්ඩු පිහිටවන්න උත්සාහ කරාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොමැතිව ඉදිරියේදී කිසිදු ආණ්ඩුවක් පිහිටවන්න බෑ. විශේෂයෙන්ම පොහොට්ටුවේ අයත් අධිතක්සේරුවක ඉන්නවා, එක්සත් ජාතික පක්ෂයත් අධිතක්සේරුවක ඉන්නවා. කොහොම කවුරු කයිවාරු ගැහුවත් වර්තමානයේ ඡන්දදායකයන් අතරින් වාර්තා වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ටික නැතුව මේ කාටවත් තනියෙන් ආණ්ඩුවක් පිටවන්න බෑ කියන අදහස ජනාධිපතිතුමා මතු කරා. සංජය, ඒ කාරණා කිහිපෙම පෞගිය දවස්වල අවධානයට යොමු වුණා. විශේෂයෙන් නවක වදේ සම්බන්ධයෙනුත් එවැනි අදහස් කිහිපයක් ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළා.
විශේෂයෙන්ම මනෝජ්, මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කරපු කාරණයක් තමයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඔහු විශේෂ ප්‍රකාශයක් සිදු කරන්නට යනවායි කියන කාරණේ. මේ ප්‍රකාශයේදී සිදු කරන්නට යන කරුණු කාරණා පිළිබඳව යම්කිසි තොරතුරක් වාර්තා වෙනවද?
නිශ්චිතවම ප්‍රකාශ කරන්න යන්නේ මේ අරමුණ මේ කරුණ කියලා ජනාධිපතිතුමා සඳහන් කරේ නැහැ. නමුත් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන ප්‍රකාශය, විශේෂයෙන් රණවිරුවන් සම්බන්ධයෙන් කරන්න යන ප්‍රකාශය, යම් සමාජයේ ආන්දෝලනයක් ඇති කරාවි කියන අදහසක් ජනාධිපතිතුමාටම තිබුණා. ඒ අදහසත් එතුම ප්‍රකාශ කරා. සිද්ධිය මොකද්ද කියලා කිව්වේ නැති වුණාට ඒ සම්බන්ධයෙන් යම් සමාජයේ කතිකාවක් ඇති වෙයි කියන විශ්වාසයක් කල්ඇතිවීම ජනාධිපතිතුමාට තිබුණා. මේ මාසේ 20 ගණන් වල තමයි මේ සමුළුව අමතන්න නියමිත වෙන්නේ. මගේ මතකේ නිවැරදි නම් 24 වෙනිදා. එහිදී තමයි මේ ප්‍රකාශය ජනාධිපතිතුමා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කළේ.
එවගේම මනෝජ්, ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය කොළඹට කියන විරෝධතා ව්‍යාපාරය පිළිබඳව තවමත් දේශපාලනික වශයෙන් විවිධ කතාබහ ඇතිව තිබෙන ආකාරය අපිට දකින්න පුළුවන් මාධ්‍ය ඔස්සේ. මේ සම්බන්ධයෙන් විපක්ෂයට විවිධ චෝදනා එල්ල වෙනවා අපි දැක්කා මාධ්‍ය ඔස්සේ. අපි දැනගන්නට කැමතියි මේ සම්බන්ධයෙන් මේ වන විට ඇතිව තිබෙන කතාබහ පිළිබඳ තොරතුරුත් මනෝජ්.
කෙසේ හෝ ඒකාබද්ධ විපක්ෂයේ වගේම ආණ්ඩුවත් මේ රැලියට සූදානම් වෙන ආකාරයක් අපිට කල්තියා දකින්න ලැබුණා. විශේෂයෙන් ගමන් පහසුව සලසගන්න බස් රථ ලබා ගැනීමේ ඉඳලා යම් අවහිරතාවයක් නැති කරා කියලා තමයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළේ. පෞද්ගලික බස් රථවත් ලබා ගන්නට නොහැකි වෙන ආකාරයෙන් යම් අවහිරතා සිද්ධ කරා කියන දේ. එක පැත්තකින් පොලිස් ස්ථාන කිහිපයක් මේ රැලියට එරෙහිව වාරණ නියෝග ලබා ගන්න උත්සාහ කළා. නමුත් අධිකරණය ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරා. අධිකරණය කිව්වේ අනිසි ජනරාශියක් හෝ එවැනි පීඩාවක් ඇති වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න දැනටමත් නීති තියෙනවා. ඒ අනුව පොලිසියට ඒ නීති ඔස්සේ කටයුතු කරන්න පුළුවන්. ඒ හින්දා අලුතෙන් වාරණ නියෝග ලබා ගන්න අවශ්‍යතාවයක් නැහැ කියලා ඉල්ලීම් ප්‍රතික්ෂේප වුණා. කොහොම වුණත් අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමටත් යම් තහංචි වැටෙනවා. ඔවුන්ට මේකට සහභාගි වෙන්න බෑ, සහභාගි වුණොත් විනය පීවර ගන්නවා කියලා එක්කටකින් ඔවුන්ට යම් බාධකයක් එල්ල වුණා. ඒත් එක්කම තව දුරට කතා කරනවා නම් ඇමරිකානු තානාපති කාර්යාලයෙනුත් යම් අවධානයක් යොමු වෙලා තිබුණා මේ ගැන. ඒ සම්බන්ධයෙන් අවවාදයක් ඔවුන් නිකුත් කරලා තිබුණා. ශ්‍රී ලංකාව විසිරෙන ඇමරිකානු ජාතිකයන් මේ රැලිය පිළිබඳව අවධානයෙන් ඉන්න, විශාල ජනතාවක් එක්වන ස්ථාන මගහරින්න කියලා ඇමරිකානු තානාපති කාර්යාලයත් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. කොහොමුණත් මාර්ගවලත් එතරම් ලොකු තදබදයක් දකින්න තිබුණේ නැහැ. මේ පිළිබඳව ඇති කරපු අවධානය නිසාම බොහෝ දිනක් එදා නිවාඩු දාලා ගෙදර හිටියා වගේ තත්ත්වයක් තමයි දැක්කේ. කොළඹ මාර්ග පහකින් පිරිස ඇතුළු වුණා එදා දවසේ 5 වෙනිදා බදාදා ජනබලයේ කොළඹට විරෝධතාවත් එක්ක. අපි දැක්ක අවසාන මොහොත වෙනකන් මොවුන් රැස් වෙන්නේ කොතනද කියන එක පිළිබඳව අදහසක් තිබුණේ නැහැ. කොළඹ ක්‍රීඩාපිටි පහක් වෙන් කරලා තිබුණත් ඒ වෙන් කිරීමත් අවලංගු කරා කියලත් යම් ආකාරයකින් ප්‍රකාශයක් නිකුත් වෙනවා. ඒ හරහා මේ කණ්ඩායමකට වෙන්නේ කොළඹ ලේක් හවුස් වටරවුමට. එතන ඇවිල්ලා තවදුරටත් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම කිව්වේ ඇතැම්මයි බලය ලබාගෙන මිසක් ගෙදර යන්නේ නැහැ කියලා. තවත් සමහර අය කිව්වා කොළඹ නගරය අත්පත් කරගෙන කොළඹ රෑ ගත කරනවා කියලා යම් ආකාරයෙන් අදහස් පළ වුණා. කොමුණත් යම් සෙනගක් ආවත් ඒ අය රාත්‍රියේ වෙනතෙක් හිටියේ නැහැ. ඔවුන් නිවෙස් බලා විසිර ගියා. ආණ්ඩුව පැත්තෙන් කිව්වේ මේක උද්ඝෝෂණ ක්‍රියාවලියටම යම් නින්දාවක් සිද්ධ වෙච්ච දෙයක්, එතරම් ජනතාවක් එකතු වුණේ නැහැ කියලා. නමුත් ඒක අවද විපක්ෂය පැත්තෙන් කිව්වේ මෙච්චර කල් පවත්වපු රැලි අතරින් විරෝධතා අතරින් පෙළපාලි අතරින් සාර්ථකම් පෙළපාලිය තමයි මේ පෙළපාලිය. මේ දිනේ වගේ කොළඹ ගාලුමෝදුර පිටියට මේ ජනතාව එකතු කරන්න පුළුවන් වුණා නම් පිටණියකට දාන්න පුළුවන් වුණා නම් පහුගිය මේ දිනේ ගෝල් ෆේස් එකට එකතු කරාට වැඩිය ජනකායක් මෙතන හිටිය කියලා ඔවුන්ගේ පැත්තෙන් අදහස් පළ කළා. කොමුණත් මේ අය ලේක් හවුස් වටරවුමට ඇවිල්ලා විරෝධතාවක් පවත්වලා ඉටිපන්දම් දල්වලා සත්‍යග්‍රහයක් සිද්ධ කරා. ඒ සත්‍යග්‍රහයෙන් අනතුරුව තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා එතන අදහස් දක්වන්න පැමිණියේ. බොහෝ දිනක් ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා පැමිණෙනකන් අපේක්ෂාවෙන් හිටියා. කොමුණත් අවසානයේ මේ අය කොළඹ රැඳින්නේ නැතුව එදා දවසේ රාත්‍රියේම පිටත් වෙලා ගියා. මේක යම් උසුළු විසුළු ස්වභාවයකටත් ගන්නවා. අපි දැක්ක ආණ්ඩුව කෝ කොළඹ වටලන්න ආපු මිනිස් රෑ වෙනකොට කොළඹ හිටියෙත් නැහැ. නායකයෝ කොළඹ තරුපන්තියේ හෝටල් වල හිටියේ. ජනතාව පාරට දාලා ඔවුන්ට මහමාර්ගයේ ඉන්න සලස්වලා කොළඹ අවට තරුපන්තියේ හෝටල් වල තමයි මේ අය ගත කරේ කියලා යම් චෝදනාවකුත් තිබුණා. කොමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමක් අභියෝගයක් එල්ල කළා. පුළුවන් නම් අපි දැන් ගියා අපි එළියට දාන්න කියලා. ජනාධිපතිතුමා මේ පණිවිඩය තේරුම් ගත යුතුයි කියලා ඔවුන්ගේ පැත්තෙන් අදහස් දැක්වුවා. ඒකාබද්ධ විපක්ෂයේ විදිහට මේ ජනරැලිය නවත්වන්න සූදානමක් නැහැ. පළමු අදියර කොළඹට ආවට ජනබල විරෝධයේ දෙවැනි අදියර මහනුවරට ළඟා වෙන්න නියමිතයි කියලා මේ සංවිධාන කටයුතු වල මූලිකත්වයේ ගත්තු නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා. අපි දැක්කා විශේෂයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අතුරුලී රතන ස්වාමීන් වහන්සේ පවා කිව්වේ මේකෙන් යම් දැනෙන්න රජයට දැනෙන්න දෙයක් සිද්ධ කරන්න ඒකාබද්ධ විපක්ෂයට හැකියාවක් තිබුණේ නැහැ. මෙවැනි රැලියක් සිංගප්පූරු ගිවිසුම වැනි කාරණයක් සම්බන්ධයෙන් අරගෙන ආව නම් යම් ඉලක්කයක් තියෙනවා. ඒ අනුව ජනතාව හරහා රජයට ලොකු බලපෑමක් කරන්න තිබුණා. මේ අරමුණක් නැතිව සංවිධාන කරපු විරෝධතාවයක් කියලා තමයි මේ විරෝධතාවය හැඳින්නුවේ. රැලිය පැවැත්වෙච්ච දවසේම සවස්වරුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එහිදී මේ රැලිය අසාර්ථක භාවය පිළිබඳව තමයි ඔවුන් අදහස් දැක්වුවේ. ඒ අතරේ අද වෙනකම්ම මතුවෙලා තියෙන කාරණේ තමයි මේ රැලියට මේ පාගමනට එක් වෙච්ච පිරිසකට කිරිපැකට් වගයක් ලබා දීලා තියෙනවා. ඒවට යම් විෂ එන්නත් කරලා ලබා දීපු ඒවා ප්‍රමාණයක්. ඒ හින්දා මේ රැලියට සහභාගී වෙලා මේ කිරිපැකට් පානය කරපු බොහෝ දෙනෙක් රෝහල් ගත කරා කියලත් වාර්තා වුණා. අපි දැක්කා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීත් වාද විවාද ඇති වෙනවා. මුජිබ් රහ්මාන් මන්ත්‍රීවරයාට ඔහුගේ ඡන්ද කොට්ටාසේ ඔහුගේ ප්‍රදේශයේ තමයි මේ කිරිපැකට් බෙදුවේ. ඔවුන් සිතාමතා කරපු වැඩක් කියලා චෝදනා කරා. මුජිබ් රහ්මාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඒකට ප්‍රතිචාර දැක්වුවා. අපි එවැනි දේශපාලනයක් නෙමෙයි කරන්නේ, ඊට වැඩිය ශිෂ්ට දේශපාලනයක් සිද්ධ කරන්නේ කියලා. ඊට පස්සේ අපි දැක්ක රාජ්‍ය සේනාරත්න කැබිනට් ප්‍රකාශකතුමා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සංවිධායකයන්ට තිබුණා. හරි කිරි පැකට් බොන්න කියලා ජනතාව පොළඹවන්න විසදාලා දුන්නා නම් ඇයි මොකටද ඒව බිව්වේ? බොන්න සංවිධායක විඩ සැලැස්සුවේ වෙනි ප්‍රකාශනිකුත් කළා. කොමුණත් අද දවසේ මේ මාතෘකාව කිරි පැකට් එකේ නැවතිලා තියෙනවා. ආණ්ඩුව කියන විදිහට මේක අසාර්ථකයි, ඒකාබද්ධය කියන විදිහට මේක සාර්ථකයි. බුද්ධි තොරතුරු අනුවත් ලක්ෂයකට වැඩි ජනකායක් හිටියා කියලා තමයි මේ සම්බන්ධයෙන් වාර්තා කරන්න කියලා ඩිලාන් පෙරේරා හිටපු රාජ්‍ය අමාත්‍යතුමා වැනි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් දැන් විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම් ඔවුන්ගේ සංඛ්‍යාලේඛන දත්ත ඉදිරිපත් කරමින් ඉන්නවා. කොමුණක් රැය පහන් කරන්න ආපු කණ්ඩායම රාත්‍රියේම විසිර ගිය ආකාරයක් තමයි අපි දැක්කේ.
ඒ වගේම මනෝජ්, මේ එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබුවා. මේ සංවත්සර සභාව තුලත් ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය පිළිබඳව යම්කිසි ආකාරයකින් කතාබහක් ඇතිව තිබුණා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශ මෙහිදී නිකුත් වුණු බව අපි දැක්කා. දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තා වන වැදගත් කරුණු කාරණා.
ඔව්, පසුගිය 6 වෙනිදා ජනබලයේ කොළඹට විරෝධතා පැවැත්විච්ච දවසට පස්සේ දවසේ ගිය බ්‍රහස්පතින්දා තමයි එක්සත් ජාතික පක්ෂයේ 72 වෙනි සංවත්සරය යෙදිලා තිබුණේ. වැඩ කරපු වැඩ කරන 72 කියලා තමයි මේ සැමරුම නම් කරලා තිබුණේ. පක්ෂ මුලස්ථානයේ සිරිකොත තමයි මේ උත්සවය පැවැත්වුණේ. විශේෂයෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් රාජ්‍යකුත් සහභාගී වෙලා හිටියා. පාට්ලේ චම්පික රණවක, මනෝ ගණේෂන්, පළනි දිගම්බරන්, රාධකෘෂ්ණන් වැනි අයත් එකතු වෙලා හිටියා. අර ඔබත් කිව්වා වගේ ඉදිරියේදී මොකද වෙන්නේ පක්ෂයට කියන අදහස බොහෝ දිනක් අරන් තිබුණා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලත් තිබුණා. රනිල් වික්‍රමසිංහ වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ නායකවරයා, ඔහු කියලා තිබුණේ මේ නායකත්වයේ යටතේ 2025 වෙනකන් ගිහිල්ලා ඉදිරි මැතිවරණ ජයග්‍රහණින් කරලා 2030 මේ 2018 එතකොට 2030 වෙන තව අවුරුදු 12ක් තියෙනවා. ඊට පස්සේ පක්ෂය තරුණ නායකත්වයක් වෙත ලබා දෙනවා. තරුණයන්ගෙන් දෙවෙනි පෙළ දැන් ශක්තිමත් කරලා තියන්න ඕන. තරුණයට 2030 මේ නායකත්වය බහර දෙන්න සූදානම් කියලා අග්‍රාමාත්‍යතුමා සඳහන් කරලා තිනවා. එහිදී බොහෝ දිනෙක ප්‍රීති ප්‍රීතිഘോഷා නවත්ලා අත්පොලසන් දුන්නු බවකුත් මාධ්‍ය වාර්තා කළා. කොමුණත් ඒ වෙනකං 2025 මැතිවරණය දක්වාම අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය දිවෙන ආකාරයක් තමයි සඳහන් කරලා තිබුණේ. 2030 දී තමයි තාරුණ්‍යට මේ නායකත්වය බාර දෙනවා කියන සූදානම් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වලා තිබුණේ. විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමත් කියලා තිබුණේ වර්තමාන නායකත්වයත් එක්ක ඉදිරි ගමන ගිහිල්ලා පක්ෂයේ ජයග්‍රාහී මාවතකට යොමු කිරීමේ අවශ්‍යතාවය. අකිල විරාජ් මහලේකම්බරයා 1994 පස්සේ තවමත් ශක්තිමත් ආණ්ඩුවක් එක්සත් ජාතික පක්ෂයට පිටුවන්නට නායක වීම පිළිබඳව අදහස් දක්වලා තිබුණා. එවැනි ශක්තිමත් භාවයකින් ඉදිරියේදී පක්ෂය ගොඩනැංවීමේ අවශ්‍යතාවය සහ වැඩපිළිවෙල පිළිබඳව ඔහු අදහස් දක්වලා තිබුණා. ජාතික සංවිධායකවරයා විදිහට නවීන් දිසානායක ඇමතිවරයාත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණා. කොමුණත් මෙහි මතු කර දක්වපු කාරණේ තමයි 2030 පක්ෂය දෙවන පෙළට තරුණ නායකත්වයට බාර දෙන්න සූදානම් කියලා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හුවා දක්වපු කතාව.
හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාට නැවතත් අමාත්‍ය ධූරයක් පිරිනැමීමට සූදානමක් ඇති බවට විවිධ මාධ්‍ය වාර්තා පළවෙන ආකාරය අපි දැක්කා. අපි දන්නවා රවි කරුණානායක මහතාට ඔහුගේ ඇමති ධූරය අහිමි වුණේ විශේෂයෙන්ම පසුගියදා සිදු වූ බැදුම් කර වංචාවෙන් එල්ල වූ චෝදනාවන් සමගින්. මේ කාරණය සම්බන්ධයෙන් තොරතුරු අපි ඔබගෙන් දැනගන්නට කැමති, මෙහි ඇත්ත නැත්ත මොකක්ද මනෝජ්?
ඔව් සංජය, එක්සත් ජාතික පක්ෂයේ උපනායකවරයා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහත්මයාට ආයෙත් කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දෙන්න අවසන් එකඟතාවකට ඇවිල්ලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වුණා. යලිත් කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දෙනවට කිසිදු විරෝධතාවයක් නැති බව ජනාධිපතිවරයා රවී කරුණානායක මන්ත්‍රීවරයාට දැනුම් දීලා තියෙනවා කියලා එතුමා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා. මේ දැනුම් දීම සිද්ධ කරේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7 රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී පසුගිය බදාදා පැවැත්වෙච්ච දවසේ කියලා තමයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා, පක්ෂයේ මහලේකම්වරයා, නීති හා සාමයේ පිළිබඳ අමාත්‍යවරයා, පක්ෂ සභාපතිවරයා, අපි දැක්ක හරියින් ප්‍රනාන්දු ඇමතිවරයා, රුවන් විජේවර්ධන රාජ්‍ය ඇමතිවරයා, මෙවැනි කණ්ඩායමක් දේශපාලන මණ්ඩලයේ විදිහට රැස් වෙලා ඉන්න අවස්ථාවක තමයි මේ පිළිබඳව සඳහන් කරලා තිබුණේ. ජනාධිපතිතුමා ජයවර්ධනපුර කොට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට ආපු අවස්ථාවේ තමා හම්බ වුණා. එහිදී තමන් මේ බව දැනුම් දුන්නා කියලා තමයි ඔහු දේශපාලන මණ්ඩලයට සඳහන් කරලා තිබුණේ. කොහොමනම් මේ වෙලාවට බොහෝ දුරට යලි තමාත්‍ය ධූරයක් ලබා දීම සම්බන්ධයෙන් වන කතාව සාර්ථකයි කියලා තමයි තොරතුරු දැනගන්න ලැබෙන්නේ. හැබැයි සමාජ මාධ්‍ය ඊයේ දිනේ වෙන විට ආයෙත් වාර්තා කරලා තියෙනවා මාධ්‍ය දුටුවා එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමතිවරුත් ආණ්ඩුවේ සමස්තයක් විදිහට අමාත්‍යවරුන්ගේ යම් විරෝධයක් තියෙනවා යලි ත්‍රවී කරනවා ඇමතිවරට අමාත්‍ය ධූරයක් ලබා දීම සම්බන්ධයෙන් කියලා තොරතුරු වාර්තා වුණා. කොමුණත් ඊයේ සවස වන විට බොහෝ තැන්වල වාර්තා වෙලා තිබුණේ නැවතත් ඔහුට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට ඇවිල්ලා තියෙනවා. ඔහු නියෝජනය කරන පක්ෂයේ ශක්තිමත් කරලා ඉදිරියේදී යම් තීරණාත්මක බලවේගයක් බවට ඔහු උදකලාව හෝ කණ්ඩායමක් සමග එකතුව පත්තුනොත් කියන සැකයත් ඇතුලේ මේ තනතුර ලබා දෙන්න උත්සාහ කරනවාද කියන කතාබහකුත් මේ වන විට දේශපාලන සමාජයේ දේශපාලන කරලියේ ඇති වෙලා තියෙනවා. සංජය,
උතුරේ සිංහල ජනතාව පදිංචි කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා කියන මේ දෙමළ බෙදුම්වාදී නායකයෝ අද උතුරේ ඉන්දියානු පවුල් ගෙනල්ලා පදිංචි කරනවා. නෙදුන්කර්ණි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මරතෝඩිය කියන ගම්මානයක් ඇතුළු කළා උතුරු පළාත් සභාව. ඒ මරතෝඩිය කියන ගම්මානයේ පවුල් 1500ක් පදිංචි කළා. ඒකෙන් පවුල් 250ක් ඉන්දියානුවන්. ගිහිල්ලා හැඳුනුම්පත ඉල්ලන්න. ලංකාවේ හැඳුනුම්පත තියෙනවද කියලා බලන්න. ඉන්දියන් කාර්යෝ ගෙනල්ලා මේක පදිංචි කරන්නේ මොකටද? ඊළඟ ඡන්දවල ඉන්දියාවට උන රූකඩ පාලකයෝ මේ රටේ නිර්මාණය කරගන්න. මේ රටේ දෙමළ ජනතාව මේ රටේ කොතන පදිංචි කරත් අපි එකගයි. හැබැයි ඉන්දියන් කාර්යෝ ගෙනල්ලා පදිංචි කරගන්න ගුබ්බෑමක් නෙමෙයි මේ රට.
මනෝජ්, විමල් වීරවංශ මහතා මෙහිදී සිදු කරන ප්‍රකාශය බරපතල ප්‍රකාශයක්. උතුරේ ගම්මානවල ඉන්දිය ජනතාව පදිංචි කර ඇති බවට ඔහු සිදු කරන මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තොරතුරු අපි ඔබගෙන් දැනගන්නට කැමතියි.
ඔව්, විශේෂයෙන්ම එහිදී උදාහරණයටත් අරගත්තේ නෙදුන්කර්ණි ප්‍රදේශයේ ගම්මානයක් ඇති කරලා ඒකේ පවුල් 1500ක් පදිංචි කරලා තියෙනවා. ඒකෙන් පවුල් 250ක් ඉන්දියානුවන්. ඒ අනුව ඉන්දියානුව මෙහි අරගෙන ඇවිල්ලා පදිංචි කරන්නේ ඔවුන්ට අවශ්‍ය රූකඩ පාලකීන් නිර්මාණය කරගන්න කියලා ඔහු යම් චෝදනාවක් කරා. අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ බෙදුම්වාදයට විරුද්ධ න්‍යායපත්‍රයක් රඟ දැක්වුවත් වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාට අවශ්‍ය පරිදි අධිරාජ්‍යවාදී භූමිකාව නිරූපණය කිරීමක් තමයි වර්තමානයේ සිද්ධ කරන්න කියලා විමල් විරවංශ ඇමතිවරයා චෝදනා කළා. ඒ අනුව මේ ජනපදකරණය පිළිබඳව විවිධ මානවලින් අදහස් දක්වනවා. ඔබට මතකයි මුලතිව් ප්‍රදේශයේ සිංහලයින් වැඩිපුර පදිංචි කිරීම පිළිබඳව උතුරේ දේශපාලනඥයින්ට යම් චෝදනා තිබුණා. මහවැලි රාජ්‍ය අමාත්‍යවරයා විදිහට වීරකුමාර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාත් අපි දැක්ක පෞගේ දවස්වල කියලා තියෙනවා රජයට කිසිම ඕමනාවක් නැහැ ජනපදකරණය සිද්ධ කරන්න, එවැනි ක්‍රියාකාරකම් සිද්ධ කරලත් නැහැ කියලා. කොහොමනත් මේ උදාහරණයත් එක්කම විමල් වීරවංශ මන්ත්‍රීවරයා නෙදුන් කරණේ ප්‍රදේශයේ මේ පදිංචි කිරීමත් උදාහරණයට අරගෙන සඳහන් කරලා තිබුණේ ඉන්දියානු ජනපදකරණයක් කරන්නත් යම් සූදානමක් තියෙනවා කියලා. අපි කලින් කිව්වා වගේ පවුල් 1500ක් පදිංචි කරලා ඒකෙන් 250ක් ඉන්දියානුවන් බවට පත් කිරීමත් එක්ක අධිරාජ්‍යවාදී විදේශ ගැති වැඩපිළිවෙලක නිරත වෙනවා කියන චෝදනාව තමයි ඔහු විසින් සිද්ධ කරලා තිබුණේ සංජය.
මනෝජ්, අපි දැන් සුදානම් තවත් වැදගත් කාරණයක් කතා බහ කරන්නට, විශේෂයෙන්ම හිටපු ඇමතිනි විජය කලාට නඩු පවරන්න පොලිස්පතිට උපදෙස් ලබා දී ඇති බවට පසුගියදා මාධ්‍ය වාර්තාවක් පළ වෙලා තිබුණා. අපි දැනගන්නට කැමතියි මේ පිළිබඳව තොරතුරු.
ඔව්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන හිටපු රාජ්‍ය ඇමතිවරිය විජය කලා මහේශ්වරන් නිතුමීට රාජ්‍ය මාධ්‍යරේ නිල්ලාස් වෙන්න සිදු වුණා. අපි දැක්ක මේ සිද්ධ කරපු ප්‍රකාශයත් එක්ක LTT සංවිධානය ගැන කරපු මේ ප්‍රකාශය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයට අනුව කටයුතු කරන්න කියලා නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දීලා තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහ 120 වගන්තියේ ප්‍රතිපාදන අනුව තමයි කටයුතු කරන්න කියලා නීතිපතිවරයා දැනුම් දීලා තියෙන්නේ. ඒ අනුව මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගන්නවාද, එහෙම නැත්නම් ඇයට ඉරේව කෙලින්ම නඩු පවරනවාද කියන කාරණය ගැන තවම තීරණයක් අරගෙන නැහැ කියලා තමයි දැනගන්න ලැබුණේ. කොහොමනත් මේ කරපු විවාදාත්මක ප්‍රකාශය ශ්‍රී ලංකා දේශපාලනය ඇතැම් වෙලාවකට මහත් කැළඹිල්ලකට ආන්දෝලනයට ලක් කරපු ප්‍රකාශයක් බවට පත් වුණා. ඒ අනුව තමයි ඇයට රාජ්‍ය මාධ්‍යරෙන් වත්වන්නත් සිදු වුණේ. මේ සම්බන්ධයෙන් කථානායකවරයාටත් යම් බලපෑම් එල්ල වුණා. කථානායකවරයා විදියට පාර්ලිමේන්තු නියෝජනය කරන රාජ්‍ය මාධ්‍යවරයක් කරපු ප්‍රකාශය පිළිබඳව යම් තීන්දුවක් තීරණයක් අරගන්න, යම් පරීක්ෂණයක් සිද්ධ කරන්න කියලා. මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලය විදිහට නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ අනුව කටයුතු කරන්න කියලා පොලිස්පතිවරයාට නියෝග කරා. ඒක තමයි ගෙවුණු සතියේ සම්බන්ධයෙන් මතු කරපු කාරණය.
ඒ වගේම මනෝජ්, හිටපු අමාත්‍ය ජොස්ටන් ප්‍රනාන්දු මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මීට හේතුපාදක වී ඇති වටපිටාව පිළිබඳව තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමැති.
පසුගිය වතාවේ පළාත් සභා මැතිවරණ පැවැත්වුණා. වායඹ පළාත් සභා මැතිවරණයට සතොස මුදල් අවභාවිත කරා කියන චෝදනාව යටතේ තමයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා ඇතුළු සැකකරුවන් 3 දෙනෙකුට මේ නීතිය ක්‍රියාත්මක කිරීම සිද්ධ වුණේ. ඊට අදාළ නඩුව අවසන් වෙනකම් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා තමයි කුරුණෑගල මහාධිකරණය පහුගිය 3 වෙනිදා පහුගිය සඳා දවසේ නියෝග කළේ. ඒ අනුව මේ නියෝගයෙන් කරන නඩුව අධිකරණයේ හමු විභාගයට ගත්ත අවස්ථාවේ හිටපු අමාත්‍යවරයාට අමතරව සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු, ඒත් එක්කම ජොස්ටන් ප්‍රනාන්දු මහත්මයාගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන මොහොමඩ් සකීර් කියන අය මේ අනුව රක්ෂිත බන්ධනාගාරගත කළා. පසුගිය දිනවල ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු වලට සහභාගී වුණ විශේෂයෙන් පාර්ලිමේන්තුවටත් සහභාගී වුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා බන්ධනාගාරයේ ඉඳලා බන්ධනාගාර ආරක්ෂාව යටතේ. ඒ අනුව මේ නඩුවේ වැඩ කටයුතු ඉවර වෙනකම් ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙන විශේෂයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිතුමාව.
මනෝජ්, වත්මන් රජයේ ආරම්භ කළා විශේෂ අධිකරණ පද්ධතියක් මේ දැනට පවතින නඩු. විශේෂයෙන්ම අපි දන්නවා පසුගිය රජයේ සමාජිකයන්ට එරෙහිව පවතින දූෂණ නඩු, මේ ආදී විවිධ කාරණා පිළිබඳව පවතින නඩු ඉක්මන් කිරීමට විශේ෷ අධිකරණයක් ආරම්භ කරනු ලැබුවා. මේ විශේෂ අධිකරණයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා පසුගියදා විවේචනය කරන ආකාරය අපි දැක්කා. දැනගන්නට කැමති මේ පිළිබඳ වාර්තාවන තොරතුරුත් මනෝජ්.
විශේෂයෙන්ම නීතියේ අපක්ෂපාත බව, එහෙම නැත්නම් නීතිය සැමට එකලෙස ක්‍රියාකිරීමේ අවශ්‍යතාවය පිළිබඳව තමයි සමාජය කතා කරන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ අධිකරණ සම්බන්ධයෙන් පළ කළේ. පහුගිය වතාවේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වෙනකොට කියපු ප්‍රධාන මාතෘකාවක් තමයි පහුගිය රජයේ ඉන්න දූෂිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා, ඔවුන්ට දඬුවම් ලබා දෙනවා, ඒ සඳහා විශේෂ අධිකරණයක් උඩත් පිහිටුවන්න පසුබට වෙන්නේ නැහැ කියලා. ඒකට උදාහරණ සපයමින් තමයි පහුගිය දවසේ පිහිටවන කියපු අධිකරණ 3 එක් විශේ෷ මහාධිකරණයක් පිහිටුවේ. දිගටම නඩු විභාග කරන්න ත්‍රිපුත්ල විනිසුරු බණ්ඩුල්ලකගේ ප්‍රධානත්වයෙන් මේ අලුත් අධිකරණය පිහිටෙව්වේ. ඉතින් ඒ අනුව හිටපු ජනාධිපතිතුමා චෝදනා කළේ නිසි ක්‍රමවේදයෙන් නෙමෙයි මේ නඩු ඇහිම සිද්ධවන්නේ, යම් දේශපාලන බලපෑම් මත යම් අයගේ ඉල්ලීම් මත ගන්න තීරණ අනුව තමයි මේ නඩුව එහෙම සිද්ධ වෙන්නේ කියලා චෝදනාවක් විදිහට හිටපු ජනාධිපතිතුමා සඳහන් කළා. ඒක ශ්‍රී ලංකාවේ මාධ්‍ය උළුප්පා දක්වනවත් අපි දැක්කා. දැනට මේ මහාධිකරණයේ නඩු දෙකක් ගොනු කරලා තිනවා. හිටපු ජනාධිපතිතුමාගේ කාර්යමණ්ඩල ප්‍රධානි ඇතුළු කණ්ඩායමකට එරෙහිව පළමු නඩුව ඇහුවා. එහිදී ඔවුන්ට යම් ඇප ලබා දීමක් සිද්ධ කරා. ඒ කියන්නේ මේ වන විට නඩුව ක්‍රියාත්මක වනකම් ඇප ලබා දුන්නා. ඊට පස්සේ දෙවැනි නඩුව ගොනු කරේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එරෙහිව. ඉදිරියේදී නඩුවේ කටයුතු සිද්ධ කරන්නත් සූදානමක් තිබෙනවා. ඩීඒ රාජපක්ෂ අනුස්මරණ ශාලාව ඉදිකිරීම සම්බන්ධයෙන් වන චෝදනාව යටතේ තමයි ඔහුට නඩු පවරලා තියෙන්නේ. ඉතින් මේ සියල්ල මත පදනම් වෙලා තමයි මේ ප්‍රකාශය හිටපු ජනාධිපතිතුමා සිද්ධ කළේ. සංජය.
ඒවගේම මේ වත්මන් පොලිස්පතිවරයා පූජිත ජයසුන්දර මහත්මයාගේ ක්‍රියාකලාපය විටින් විට කතාබහට මතභේදයට ලක්වන ආකාරය අපි දැක්කා මාධ්‍ය ඔස්සේ පසුගිය වකවානුව තුළ. පොලිස් කොමිසමේ නිර්දේශ පොලිස්පති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්වයක් ඇතිව තිබෙනවා. මනෝජ්, අපි දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරු.
අපි දන්නවා ස්වාධීනව පොලිසියට කටයුතු කරන්න අවශ්‍ය මග සාදා දෙන්න තමයි ස්වාධීන පොලිස් කොමිසම ඇති කරේ. අනුව පොලිස් කොමිසමේ නිර්දේශ පොලිස්පතිවරයා හරහා ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් ගැන තමයි සාකච්ඡා කරලා තිබුණේ. නමුත් පොලිස් කොමිසම ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව පොලිස්පතිවරයාට යම් චෝදනාවක් තිබුණා. ඒ පිළිබඳව කතා කරන්න කරු ජයසුරේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පහුගිය දවසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වුණා. ඒ අනුව පොලිස් කොමිසමෙන් ලබා දෙන නියෝග පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකිරීමත් එක්ක ඇති වෙලා තියෙන මේ ගැටලුව ගැන සාකච්ඡා කරලා මේ ගැටලුව निराකරණය කරගන්න දින 14ක කාලයක් ලබා දීලා තිනවා මේ පාර්ශව දෙකට. ඒ කාලය ඇතුලේ පුළුල් ලෙස මේ ගැන අවධානය යොමු කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දින 14ක් ඇතුලේ මේ කාරණේ දෙපාර්ශවයේම निराකරණය කරගෙන නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දැනුම් දෙන්න කියලා සඳහන් කරලා තිබුණා. ඒ අනුව පොලිස්පතිවරයා ඉදිරි කාලයේදී පොලිස් කොමිසමත් එක්ක සාකච්ඡා කරලා මේ සම්බන්ධයෙන් තීරණයක් ගනීවි. විශේෂයෙන්ම පොලිස් කොමිෂන් සභාවෙන් වැඩබල නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කරපු පාලිත් ශ්‍රීවර්ධන මහත්මයාට අදාළ උසස් වීම ලබා නොදීම, දේශපාලන පරිගණීම් වලට ලක් වූ පොලිස් නිලධාරීන්ට අදාළ සහන ලබා නොදීම, යුද්ධයෙන් පීඩාවට පත් පොලිස් නිලධාරීන්ගේ උසස් වීම ලබා නොදීම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විභාග නොකිරීම කියන කාරණා කීපයක් පොලිස්පතිවරයා ඉටු කරේ නැහැ කියලා තමයි ජාතික පොලිස් කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ කරුණු දක්වමින් සඳහන් කරේ. කොමුණක් දින 14ක කාලයක් ලබා දීලා තියෙනවා මේ සම්බන්ධයෙන් ක්‍රියා කරලා නැවතත් ඔවුන්ට කරුණු වර්තා කරන්න.
පසුගිය වකවානුව තුළ ශ්‍රී ලංකාවේ කසල කළමනාකරණය පිළිබඳව දැඩි කතාබහක් ඇතිව තිබුණා. විශේෂයෙන්ම වනාත විල්ලුව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින කසල කළමනාකරණ මධ්‍යස්ථානයකට විරෝධය පළ කරමින් ඒ ආසන්නයේ සිටින ගම්වාසීන් පිරිසක් කඩාවැදී යම්කිසි ආකාරයක විරෝධතාවයක් ක්‍රියාත්මක කළ බවට තොරතුරු අපිට ඊයේ දිනේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. මනෝජ්, මොකක්ද මේ සිද්ධිය?
ඔව්, වනාතවිල්ලුව සේරක්කුලිය ගම්මානයේ ඉඳලා පාගමනින් කලපුව දෙසින් ආපු වනාතවිල්ලුව අරුවක්කාඩුවල ඉදි කරලා තියෙන මේ කසලංගණයට විරෝධය දක්වන පිරිසක් මේ ස්ථානයට කඩා වැදිලා දැවැන්ත විරෝධතාවයක් සිද්ධ කරා. ඒ අනුව ඉදි කරමින් තියෙන වනාතවිල්ලුව අරුවක්කාඩු කසලංගණයට දහසකට වැඩි පිරිසක් ඇවිල්ලා මෙත මෙම ස්ථානයට කඩා වැදිලා විරෝධතාවයක් පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු වාර්තා වුණා සහ මේ ස්ථානයේ කටයුතු සම්පූර්ණයෙන් නැහැ හිටියා කියලා වනාතවිල්ලුව පොලිසිය සඳහන් කරලා තිබුණා. ඉතින් කොහොමුණත් මේ ජනතාව කියන්නේ මේ වෙනකොට රටේ සියලුම හානිදායක කර්මාන්ත පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාපිත කරලා තියෙන වෙලාවක තවත් කරදරයක් විදිහට පුත්තලම දිස්ත්‍රික්කයට මේක රැගෙන එක බරපතල ප්‍රශ්නයක් කියලා තමයි ඔවුන් සඳහන් කරලා තිබුණේ. මේ වැඩබිමේ කටයුතු කරපු චීන ජනතාවත් යම් ආකාරයකින් මේ විරෝධතාව නිසා බියටපත් වෙච්ච ආකාරයක් තමයි දැක ගන්න ලැබුණේ. කොමුණත් මේක කුණු එකතු කරන තැනක් නෙමෙයි, කුණු ප්‍රතිචක්‍රීකරණය කරන තැනක් විදිහට තමයි අපි දන්නේ. කොමුණත් ජනතාව මේකට යම් විරෝධයක් දක්වන ආකාරයක් තමයි අවසාන වශයෙන් පේන්න තිබුණේ.
හොඳයි මනෝජ්, බොහොම ස්තුතියි. අපි ලැබෙන සතියේදී බලාපොරොත්තු වෙන ඔබ සමගින් එක්ව ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන කාලීන සහ දේශපාලන තොරතුරු මේ ආකාරයෙන් කතා බහ කරන්නට බොහොම ස්තුතියි. මේ සතියේ විශේෂංගය සමගින් එක්ුණාට
බොහොම ස්තුතියි සංජය. අපි ලැබෙන සතියේ හමු වෙමු.
Enjoy more stories in your language by visiting sps.com.au.